SBS සිංහල වැඩසටහන මේ අවුරුද්ද ගෙනෙන අවසාන විනිවිද විශේෂාංගය තුලින් තමයි අපි මේ හමු වෙන්නේ. අද දවසේදී අපි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම දැන් මේ ගෙවිල යන ඕස්ට්‍රේලියාවේ ග්‍රීෂ්ම ඍතුව, එහෙම නැත්නම් සමයක ග්‍රීෂ්ම ඍතුවේදී අපි කොහොමද අපේ එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු පහසු කරගන්නේ සහ අපේ වැඩ කටයුතු වලින් අපි සමහරක් අවදානම් ක්‍රියාවලින් අපි පරිස්සම් වෙන්නේ කොහොමද කියලා. අපේ ප්‍රධාන කාරණා කිහිපයක් තෝරගත්ත අද දවසේදී විනිවිද තුලින් කතා බහ කරන්නට අපි මුලින්ම කතා බහ කරනවා මේ ග්‍රීෂ්ම ඍතුවේදී මොකද උත්සව කාලයන්නේ, පාසල් නිවාඩු කාලය ලිමිලා තියෙනවා. ඒ නිසාම මේ ආහාර පානත් එක්ක අපි වැඩිපුර ගනුදෙනු කරනවා. ඒ නිසා අද දවසේදී අපි විනිවිද කතිකාවෙන් මුලින්ම කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ග්‍රීෂ්ම ඍතුවේදී අපි කොහොමද සෞඛ්‍ය සම්පන්නව ආහාර පාන තෝරගන්නේ සහ විශේෂයෙන්ම අපි සාදයක් එහෙම සංවිධානය කරනවා නම් අපි කොහොමද ඒක සෞඛ්‍ය සම්පන්නව සංවිධානය කරන්න කියලා. අපි මේ ගැන කතා බහ කරන්න ගෞරවයෙන් ආරාධනා කරා කැන්බරා නුවර පෝෂණ වේදිනේ දිලංකා ගුණතිලකට. අපි දැනගන්නට කැමති දිලංකා, ග්‍රීෂ්ම ඍතුවේදී ආහාර පාන පිළිබඳව අපි වැඩි අවධානයක් යොමු කරන්න අවශ්‍ය ඇයි කියලා මුලින්ම.
ඇත්තටම මේ දෙසැම්බර් ජනවාරි කියලා කියන්නේ අපි නත්තල, ඒ වගේම අවුලුත් අවුරුදු උදාව සමරන උත්සව කාලයක්. ඉතින් උත්සව කාලයක් කිව්වම ඒකම අපි කතා කරන දෙයක් තමයි විවිධ රසවත් ආහාර වලින් පිරුණු ප්‍රිය සම්භාෂණ ගැන. ඉතින් ඔබ රැකියාව කරන තැන වෙන්න පුළුවන්, පවුල හිත මිතුරන්ගේ ඉංග්‍රස්වල වෙන්න පුළුවන්, ඒ වගේම ඒක දිවා ආහාර වෙලක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් රාත්‍රී ආහාර වෙලක්, ඒ වගේම බාබිකියු එකක් වගේ දෙයක් වෙන්නත් පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට මේ ප්‍රිය සම්භාෂණ වලදී අපිට ප්‍රධාන ආහාර වගේම කෙටි ආහාර වර්ග බොහොමයක් අනුභව කරන්න ලැබෙනවා. මේවා ගොඩක් වෙලාවට පැණි රස, ලුණු රස වැඩි, තෙල් අධික කෑම වර්ග, එහෙම නැත්නම් මේ ආහාර ගොඩක් අධික කැලරි ප්‍රමාණයක් සහිත ආහාර වර්ග. ඒත් නෙමෙයි ගොඩක් වෙලාවට මේ සම්භාෂණ වලදී ඔබ මත්පැන් පානය කරන කෙනෙක් නම් ගොඩක් වෙලාවට ඒවා වැඩිපුර ගන්න පෙළඹෙනවා. ඒ වගේම පැණි බීම වර්ග බහුලව තියෙනවා. ඉතින් කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි මේ මුළු අවුරුද්ද පුරාම හොඳ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් අරගෙන හොඳට ව්‍යායාම කරලා හිටපු නිසා මේ උත්සව කාලේ මේ වගේ ආහාර ගත්තට කමක් නැහැ කියලා. නමුත් ඇත්තටම පර්යේෂණ වලින් දැනට හොයාගෙන තියෙනවා වසර අවසානයේන උත්සව සමයේදී පමණක් පුද්ගලයෙකුගේ බර කිලෝග්‍රෑම් දෙකක වගේ ප්‍රමාණයකින් වැඩි වෙන්න පුළුවන් කියලා. ඒ වගේම මේ වැඩි වෙන බර ප්‍රමාණය නැවත අඩු කර ගැනීම ඉතාම අපහසුයි කියලා හොයාගෙන තියෙනවා. මෙවැනි අධික කැලරි සහිත ආහාර පාලනයකින් තොරව අනුභව කිරීමෙන් ඔබේ බර වැඩි නොවුනත් සමහර විට එයින් ඔබේ උදර ප්‍රදේශයේ මේදය තැන්පත් වීමක් සිද්ධ වෙන්න පුළුවන්. මේ විදිහට උදර ප්‍රදේශයේ අධිකව මේදය තැන්පත් වීම හේතුවෙන් හෘද රෝග, දිය වැඩියාව වැනි රෝග තත්ත්වයන් ඇතිවෙන්න ප්‍රධාන වශයෙන්ම බලපානවා.
දිලංකද මෙතනදී ප්‍රශ්නයක් මතුවෙනවා. මොකද උත්සව සමයේදී ආහාර පාන කියන්නේ අනිවාර්යයෙන්ම මේ අපිට විනෝද වෙන්න තියෙන තවත් එක් සාධකයක්. ඉතින් මේකේදී මේ ආහාර පාන ගැන හිත හිත බර අඩු කරගන්නවා කියලා හිත හිත මේ දේ කරන්න ටිකක් ප්‍රායෝගිකව අපහසුයි. ඉතින් මේ ප්‍රායෝගිකව අපි මේ දේ කරන්නේ කොහොමද කියලා කෙනෙක් අහුවොත් එහෙම මොකද්ද දෙන්න තියෙන උත්තරේ?
මේ උත්සව කාලය කියන්නේ අපි බර අඩු කරගන්න ඕන කියලා ඒ වෙනුවෙන් කැප වෙලා වැඩ කරන්න ඕන සුදුසු කාලයක් නෙමෙයි. මොකද ඒක ඇත්තටම ප්‍රායෝගිකව අපහසුයි ප්‍රිය සම්භාෂණ වලට සහභාගී වීමත් එක්කම. නමුත් අපිට මේ උත්සව කාලයේදී අපේ බර වැඩි වෙන්න නොදී එකම අගයක පවත්වාගෙන යන්න පුළුවන් නම් ඒක තමයි මෙතනදී අපිට අපේ ප්‍රධාන අරමුණ විය යුත්තේ. විශේෂයෙන්ම ඔබට සැලකිලිමත් වෙන්න පුළුවන් නම්, එහෙම නැත්නම් පෙර සූදානමක් ඇතිව මේ වගේ ප්‍රිය සම්භාෂණ වලට සහභාගී වෙන්න පුළුවන් නම් ඔබට පුළුවන් ඒ ප්‍රිය සම්භාෂණ වලින් විනෝද වෙනවා වගේම ඔබේ බරත් මනාව පාලනය කරගන්න.
හොඳයි, අපි දැන් ඊළඟට කතා බහ කරමු සාදයක් සංවිධානය කරන පැත්තෙන්. දැන් විශේෂයෙන්ම සාද සංවිධානය කරද්දිත් මේ දේවල් ගැන අවධානය යොමු කරන්නට ඕනේ. දෙලඟ දැන් අපි කොහොමද මේ උත්සව සමයේදී සෞඛ්‍ය සම්පන්න ආහාර පාන තෝරගන්නේ විශේෂයෙන්ම දැන් සාදයක් එහෙම සංවිධානය කරද්දි?
ඔබ මේ වගේ ප්‍රිය සම්භාෂණයක් සංවිධානය කරන කෙනෙක් නම් ඔබට පුළුවන් මේ වගේ ඔබ කැමති නැත්නම් ක්‍රිස්මස් කාලේ ගත්තොතින් ක්‍රිස්මස් කාලයට අදාළ විශේෂ කෑම වර්ග තියෙනවා. ඒ වගේ ඒ කෑම වර්ග අඩු කරන්න අවශ්‍ය නැහැ. නමුත් ඔබට පුළුවන් සෞඛ්‍ය සම්පන්න කෑම වර්ග කීපයක් මේ නත්තල් මේසෙට, එහෙම නැත්නම් අලුත් අවුරුදු මේසෙට එකතු කරගන්න. ඔබට පුළුවන් නම් අඩුම තරමේ මේ වගේ ආහාර වර්ග තුනක්වත් මේසෙට එකතු කරගන්න. ඒකෙන් ඇත්තටම ඔබ නිවසට, එහෙම නැත්නම් රාජකාරී කරන ස්ථානයේ එම සම්භාෂණයට සහභාගී වෙන අමුත්තන්ට හෙල්දි ඔප්ෂන්, ඒ වගේ මේගොල්ලන්ට තෝරගන්න පුළුවන් මොනවා සාමාන්‍ය කෑම වේලකුයි අර වගේ සෞඛ්‍ය සම්පන්න කෑම වේලකුයි ඒගොල්ලන්ට එකතු එකතු කරලා ආහාරයට ගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම මෙහිදී මතක් කරන්න ඕන එළවලු වර්ග, එළවලු වර්ග සහ සලාද වර්ග ඔබට එකතු කරගන්න පුළුවන් ඔබේ උත්සවයට. උදාහරණයක් විදිහට අපි දන්නවා ක්‍රිස්මස් කාලේ තියෙන තීම් එක තමයි රෙඩ් ග්‍රීන් වයිට් කියන එක. ඉතින් මේ වගේ රෙඩ් ග්‍රීන් වයිට් නිබල්ස් ප්ලැටර් එකක් ඔගලන්ට හදාගන්න පුළුවන්. කියුකම්බර් ස්ටික්ස්, කැප්සිකම්, සෙලරි, චෙරි ටොමැටෝස්, එතකොට ශැලට්ස්, ඇස්පරගස් වගේ දේවල් එකතු කරලා මේ වගේ නිබල්ස් ප්ලැටර් එකක් හදාගන්න පුළුවන්. ඒකටම ලෝ ෆැට් ඩිප් එකක්, එහෙම නැත්නම් සල්සා එකක් යොදාගන්න පුළුවන්. එතකොට අපි දන්නවා ක්‍රිස්මස් කාලය, එහෙම නැත්නම් අපේ අලුත් අවුරුදු උදාව අපිට ඔස්ට්‍රේලියාව ගැසෙන අපිට සමයක. ඉතින් මේ රස්නෙත් එක්ක ඔබට පුළුවන් ශීතකල සලඩ් වර්ග පිළිගන්වන්න. ඒ වගේම සමහර එළවලු වර්ග තියෙනවා වතුර ගැති, ජලය ගැති වැඩි, උදාහරණයක් විදිහට ටොමැටෝ, කියුකම්බ වගේ එළවලු. ඒ වගේ එළවලු වර්ග රිෆ්‍රෙෂ්මන්ට් එකක් විදිහට පිළිගන්නත් පුළුවන්. ඒ වගේම ඔබට පුළුවන් මං කලින් කිව්වා වගේ සාමාන්‍ය කැලරි අධික ආහාරත් එක්ක කැලරි අඩු ආහාර වර්ගත් පිළිගන්නන්න. උදාහරණයක් විදිහට අයිස්ක්‍රීම් වගේ දෙයක් වෙනවා නම් ඔබට පුළුවන් ලෝ ෆැට් අයිස්ක්‍රීම් පිළිගන්වන්න. ඒ වගේම ගැඹුරු තෙලේ බැදපු කෙටි ආහාර වර්ග, උදාහරණ විදිහට රෝල්ස්, කට්ලට්, ස්ප්‍රින්ග් රෝල්ස් වගේ දෙයක් එක්ක සූෂි රෝල්ස් වගේ, රයිස් පේපර් රෝල්ස් වගේ දෙයක් පිළිගන්වන්න පුළුවන්. ඒ වගේම චොක්ලට් වගේ දෙයක් සර්ව් කරනවා නම් චොක්ලට් දවටපු ස්ට්‍රෝබෙරිස් වගේ දෙයක් එක්කම දෙන්න පුළුවන්. එතකොට පාටි පයිස්, සොසේජ් රෝල්ස් වගේ දෙයක් එක්ක, එළවලු, එතකොට ලීන් මේදේ, ඉවත් කළ මස් වර්ග වලින් හදපු මිනි කෙබාබ්ස් වගේ දෙයක් දෙන්න පුළුවන්. ප්‍රසිද්ධ ආහාර වර්ගයක් තමයි රෝස්ට් පොටටෝස්, විශේෂයෙන්ම ක්‍රිස්මස් කාලෙදී. ඉතින් ඒ වගේ දෙයක් හදනවා නම් ඒකටම ස්වීට් පොටටෝස්, කැරට්, පම්කින්, පාස්නික් වගේ දෙයක් එකතු කරලා විවිධත්වය වැඩි කරගන්න පුළුවන්. ලස්සනට කපලා සකස් කරගත්තු පළතුරු බෝල් එකක් සර්ව් කරන්න. එතකොට නට්ස් වර්ග වගේ දෙනවා නම් සෝල්ටඩ් නට්ස් එක්කම අන්සෝල්ටඩ් නට්ස් දෙන්න පුළුවන්. ඩ්‍රයිඩ් ෆ්‍රූට්ස් වර්ග දෙන්න පුළුවන්. පැනිබීම් වර්ග ගොඩක් බහුලව පිළිගන්වනවා. ඉතින් ඒ වගේ වෙලාවට ඔබට පුළුවන් නම් ඊට සරිලන්න ආදේශකයක් ලෙස ලෙමන්, එහෙම නැත්නම් ලයිම් ස්ලයිසස් වල එකතු කරපු ස්පාර්ක්ලිං වෝටර් වගේ දෙයක් පිළිගන්වන්න.
හොඳයි, අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ඒ අපිත් සමග සම්බන්ධ වුණේ කැන්බරා නුවර පෝෂණ වේදිනේ දිලංකා ගුණතිලක. අපි ඊළඟට කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ තවත් සෞඛ්‍ය සම්පන්න කාරණා පිළිබඳව, විශේෂම ග්‍රීෂ්ම ඍතුවේදී. දැන් ඔබ ව්‍යායාම කරන පුද්ගලයෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් නොකරන පුද්ගලයෙක් වෙන්න පුළුවන්. නමුත් අපි හැමෝම කැමති සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙන්න, අපිට කිසිදු රෝගාබාධයක් නොමැතිව. ඉතින් ඒ සම්බන්ධයෙන් අපේ ශරීරය ගැන, අපේ ඇඟ ගැන අපි කතා බහ කරන්න හිතුවා අද දවසේදී විනිවිද සමාජ කතිකාවතින්. අපි මේ මොහොතේදී සම්බන්ධ කරගන්නවා ස්වභාවික කාය වර්ධන උපදේශක මෙල්බන් නුවර වෙසෙන ගයන් පෙරේරා. ගයන්, අපි මුලින්ම දැනගමු මේ ග්‍රීෂ්ම ඍතුව කියද්දී අපිට එකපාරටම මතක් වෙන්නේ මේ උණුසුම, රස්නය. දැන් ග්‍රීෂ්ම ඍතුවේදී අපේ ශරීරය විජලණය වෙනවා, ඩීහයිඩ්‍රේට් වෙනවා. අපි මුලින්ම පොඩ්ඩක් කතා බහ කරමු මේ ඩීහයිඩ්‍රේට් වීම, එහෙම නැත්නම් මේ විජලණය වීම අපි කොහොමද ග්‍රීෂ්ම ඍතුවේදී වළක්ව ගන්නේ බොහොම සරලව?
වතුර බොන එක තමයි වැඩියෙන් අපිට කරන්න පුළුවන් අපි විජලණය නවත්ත ගන්න. ඔයා බැලුවොත් අපේ ඇඟෙන් 72%ක්ම හැදිලා තියෙන වතුර වලින්. එතකොට අපේ ඇඟේ 90%ක්ම කිමිකල් රියැක්ෂන් වලට වතුර ඕන වෙනවා. අපිට ඔක්සිජන් වලට පස්සේ අපිට වැඩියෙන්ම අපේ ඇඟට ඕන දේ තමයි වතුර. එතකොට අපිට ඇඟට වතුර හරියට හම්බුනේ නැත්නම්, ඕන ප්‍රමාණයට හම්බුනේ නැත්නම් අපේ ඇඟේ වෙන හැම ක්‍රියාදාමයක්ම ස්ලෝ, මේ අඩු වේගකින් තමයි වෙන්නේ, හරියට වෙන්නේ නැහැ. එතකොට මම ගොඩක් වෙලාවට දෙන උපදේශය තමයි වතුර සාමාන්‍යයෙන් පිරිමි කෙනෙක් දවසට වතුර ලීටර් 4ක් වගේ බොන්න ඕනේ. එතකොට ගෑනු කෙනෙක් දවසට වතුර ලීටර් 2.5ක් 3ක් අතර වගේ ප්‍රමාණයක් බොන්න ඕනේ. ඕගොල්ලන්ට එච්චර බොන්න අමාරු නම් හොඳම වැඩේ තමයි කරන්න පුළුවන් ගොඩක් වතුර බොන්න. මම කරන දේ ගොඩක් කරාට මම ව්‍යායාම කරනකොට මම වතුර ගොඩක් බොනවා. මොකද අපි ව්‍යායාම කරද්දී අපිට බොන්න පුළුවන් වතුර ප්‍රමාණය වැඩි. ඒ හින්දා ගොඩක් වෙලාවට වතුර බොන්න, අනිත් එක වාට උදේ නැගිට්ට ගමන් ගොඩක් වතුර බොන්න පුළුවන්. අනිත් එක යන හැම තැනකටම වතුර බෝතලයක් අරන් යන්න. එතකොට වාට වතුර බොන එක මගේ අරගෙන ගොඩක් අඩු වෙනවා.
ගයන්, දැන් බොහෝ දෙනා අතර මතයක් තියෙනවා මේ ව්‍යායාම කිරීම වෙනස් කරන්නට ඕනේ, මේ රටාව එහෙම නැත්නම් මේ පැටර්න් එක වෙනස් කරන්නට ඕනේ, විශේෂයෙන්ම ග්‍රීෂ්ම ඍතුවේදී. මොකද මේ උණුසුම එක කියලා. එහෙම විශේෂ වෙලාවක් තියෙනවද ව්‍යායාම කරන්න? එහෙම නැත්නම් සාමාන්‍ය විදිහට ව්‍යායාම කරගෙන යන්න පුළුවන්ද මේ ග්‍රීෂ්ම ඍතුවේදී?
ඒක ඇත්ත. අනිවාර්යයෙන්ම අපිට දහඩිය වැටෙන ප්‍රමාණය වැඩි ග්‍රීෂ්ම කාලයේදී. එතකොට අනිවාර්යයෙන්ම අපේ විජලන වෙන ප්‍රමාණය වැඩි. ඒක මම දකින විදිහට ඒක ගොඩක් එක එක්කනාගේ එක එක්කනාට කැමති වෙලාවල් අනුව. දැන් මම ගොඩක් වෙලාවට අවුව තියෙන ලාවට ව්‍යායාම කරන්න අකමැති කෙනෙක්. ඒකින්ද මම ගොඩක් වෙලාවට ව්‍යායාම කරන්නේ රස්නේ වැඩි වෙනකොට. මම උදේම ව්‍යායාම කරනවා රස්නේ වැඩි වෙන්න කලින්. මගේ තව මගේ සේවාදායකයෝ ඉන්නවා සමහර අය. ඒගොල්ලන්ට ඒගොල්ලෝ කැමති අවුව තියෙන ලාවට, රස්නේ තියෙන ලාවට ව්‍යායාම කරන්න. ඒගොල්ලන්ට හොඳට ව්‍යායාම කරන්න පුළුවන් අවුව වැඩි වෙලාවට. ඒක එක එක්කනාගේ එක එක්කනාට වෙනස්. එහෙම අනිවාර්යෙන් කරන්න ඕනේ මේ වෙලාවට කියලා දෙයක් නැහැ.
ඔබ ශ්‍රී ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙලා මේ වෙන විට වසර කිහිපයක් වෙන්නට ඇති, එහෙම නැත්නම් මාස කිහිපයක් වෙන්නට ඇති. නමුත් මේ වෙන විට සමහරක් වෙලාවට ඔබට යම් ආකාරයේ විටමින් වර්ග, ඒ වගේම ප්‍රෝටීන් වර්ග සහ විවිධාකාරයේ පෝෂණ ද්‍රව්‍ය, පෝෂණ සාධක අමතරව බාහිරින් ගන්නට සිදුවලා ඇති. දැන් ගන්න පුංචි ප්‍රශ්නයක් මතුවෙනවා බොහෝ දෙනෙක්ට. මේ ග්‍රීෂ්ම කාලයේදී මේ ආකාරයෙන් ලබා ගන්නා විවිධාකාරයේ ඖෂධ වර්ග, විටමින් වර්ග, ප්‍රෝටීන් වර්ග, අපි කියන සප්ලිමන්ට් කියලා, මේවා අපි වෙනස් කරන්න ඕනේද? එහෙම නැත්නම් සාමාන්‍ය විදිහටම අපිට ඒවා පාවිච්චි කරන්නට පුළුවන්ද?
නැහැ නැහැ, කිසිම වෙනසක් නැහැ. එකම වෙනස ඔයාලට කරන්න පුළුවන්, ඔයාගේ ඔයාලට එකතු කරන්න පුළුවන් ඉලෙක්ට්‍රොලයිට්ස්. ඉලෙක්ට්‍රොලයිට්ස් ඔයාලට උදව් වෙනවා ඔයාගේ සෙල් වල තියෙන වතුර ප්‍රමාණය රඳවලා තියාගන්න. එහෙම නැත්නම් සෙල් වලට අපි වතුර බොද්දි වැඩියෙන් වතුර යවන්න ඕල්ඩ් ඉලෙක්ට්‍රොලයිට්ස් එකතු කරන්න පුළුවන්. ඔයාලට ඒක වතුරත් එක්ක මික්ස් මිශ්‍ර කරලා බොන්න පුළුවන්. එහෙම නැත්නම් ලේසියෙන්ම කරන්න පුළුවන් වැඩේ තමයි ඔයාලට ලුණු, ඒ කියන්නේ හොඳම එකතු කරන්න හොඳට සෙල්ටික් සී සෝල්ට්, එහෙම නැත්නම් හිමාලයන් තින් සෝල්ට් වගේ එකතු කරන්න පුළුවන් නම් පොඩි ප්‍රමාණයක් වතුරට ඔයා බොද්දි ඔයාලට එකෙන් වැඩියෙන් ඔයාට ඇඟේ වතුර තියාගන්න පුළුවන්. අනිත් එක සෙල්ස් වලට වතුර වැඩියෙන් යවන්න පුළුවන්. මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයාට ගොඩක් වෙලාවට ඔයා කරන ව්‍යායාම වලින් වැඩි ප්‍රයෝජනයක් ගන්න නම් ඔයාගේ මසල්ස් එහෙම නැත්නම් හැම දෙයක්ම විචලනෙන් තොරව පවත් ගන්න. ඒකට තමයි හරි විදියට ක්‍රියාත්මක වෙන්නේ.
හොඳයි, අද දවසේ විනිවිද සමාජ කතිකාවෙන් සෞඛ්‍ය සම්පන්නව අපි කොහොමද මේ ග්‍රීෂ්ම ඍතුව ගෙවා දමන්නේ කියන කාරණාව පිළිබඳව කතා බහ කරේ මෙල්බන් නුවර ස්වභාවික කායවර්ධන උපදේශක ගයන් පෙරේරා. අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔහුටත්. අපි ඊළඟට කතා බහ කරන්න යන්නේ මේ ගමන් බිමන් ගැන. අපි කවුරුත් විශේෂයෙන්ම අපි කිව්වා මේ නිවාඩු කාලේ එන්නේ, උත්සව සමයේ එන්නේ, පාසල් නිවාඩුවත් එක්ක හරි හරියට ගමන් බිමන් යන්නට ඔස්ට්‍රේලියාවේ ඉන්න අපි හැමෝම කැමති. සමහර උදවිය එක් දින චාරිකා යන්නට පුළුවන්, සමහර උදවිය දින දෙක තුනේ චාරිකාවලට යන්න පුළුවන්, සමහරක් උදවිය බොහොම කැමති මේ කැම්පින් වලට, කූඩාරා මටෝගෙන. විශේෂයෙන්ම මේ කැම්පින් සහ විනෝද චාරිකා යාමේදී ග්‍රීෂ්ම ඍතුවේදී අපි කොහොමද පරිස්සම් වෙන්න ඕනේ සහ අපි කොහොමද ඒ සඳහා සූදානම් වෙන්න ඕනේ කියන කාරණා පිළිබඳව අපි පොඩ්ඩක් කතා බහ කරන්න හිතුවා අද විනිවිද සමාජ කතිකාවෙන්. අපි ඒ සඳහා මේ මොහොතේදී සම්බන්ධ කරගන්නවා ඇඩිලේඩ් නුවරින් පරිසරවේදී කසුන් ඒකනායක. කසුන්, අපි මුලින්ම අවධානය යොමු කරමු මේ විශේෂයෙන්ම කැම්පින් සහ අනෙකුත් විනෝද චාරිකා යද්දී ඔස්ට්‍රේලියාවේ කියමනක් තියෙනවා මේ අනෙකුත් හැම සාධකයකටම වැඩිය ප්‍රථමාධාර කියන කාරණාව වැදගත් කියලා. ඇත්තටම ප්‍රථමාධාර කොහොමද වැදගත් වෙන්නේ කියන කාරණාව පොඩ්ඩක් අපි මුලින්ම කතා බහ කරමු.
ඉතාමත් වැදගත් කාරණාවක් තමයි ඇත්තටම ප්‍රථමාධාර කියලා කියන්නේ. මොකද ප්‍රථමාධාර ගැන දැනුමක් තිබීම ඉතාමත් වැදගත්, විශේෂයෙන් එළි පහළිය ගමන් බිමන් යනකොට. පළවෙනිම දේ තමයි මේ ග්‍රීෂ්ම ඍතුවේදී අපි ඉතාමත් ආසයි ඉතින් වතුරත් එක්ක සෙල්ලම් කරන්න. ඉතින් ගොඩක් වෙලාවට අපි වෙරළට යනවා, බීච් එකට යනවා කියලා කියනවා. එහෙම නැත්නම් ඔය ගඟක් වගේ ළඟ කැම්ප් කරන්න මේ අවස්ථාවක් ලැබුණොත් ඉතින් වතුරත් එක්ක සෙල්ලම් කරන්න අපි ඉතාමත් ආසයි. ඉතින් ඉතාමත් පහසුවෙන් වෙන්න පුළුවන් දෙයක් තමයි ඉතින් වතුරේ ගිලන එක. ඉතින් ඒ ගිලුණහම ඒ වගේ අවස්ථාවක මොනවද කරන්න ඕනි කියලා දැනගෙන, ප්‍රථමාධාර වශයෙන් මොනවද කරන්න ඕනි කියලා දැනගෙන සිටීම ඉතාමත් වැදගත්. ඒ වගේම තමයි ඔස්ට්‍රේලියාවේ වාසය කරන සතුන් බැලුවහම කුඩා සතුන් ගණනාවක් ඉන්නවා. ටිකක් ඇත්තටම විෂ සතුන්, කූඹි විශේෂ ගත්තොත්, ඒ වගේම මකුළු විශේෂ ගත්තොත් ඉතාමත් විෂ සර්ප විශේෂ ගණනාවක් ඔස්ට්‍රේලියාවේ ඉන්නවා. ඉතින් උදාහරණයක් වශයෙන් සර්පයෙක් දෂ්ට කරොත්, ඒ වගේ ඕහෝ සපාක් ඇවොත් මොන ප්‍රථමාධාරද කළ යුත්තේ කියලා දැනගෙන සිටීම ඉතාමත් වැදගත්. ගොඩක් අය දන්න දෙයක් තමයි මේ සර්පෙක් දෂ්ට කරොත් ඒ දෂ්ට කරපු ස්ථානයට මදක් උඩින් කම්ප්‍රෙෂන් බැන්ඩේජ් එකක් මදක් තදින් ඔතන එක වගේ ප්‍රථමාධාර දැනගෙන සිටීම ඉතාමත්ම වැදගත්.
ගමනක් බිමනක් ගියත් අපිට බඩගින්නට බැහැ. අපි කොච්චර පරිසරයේ වෙඳින්න වුණත් අනිවාර්යයෙන්ම ආහාර අපි රැගෙන යන්න ඕනේ. එහෙම නැත්නම් ආහාර අපි කොහෙන් හරි ලබා ගන්නට ඕනේ. ඉතින් ගොඩක් අයගේ මැසිවිල්ලක් තියෙනවා මේ බර වැඩි වෙනවා, අනවශ්‍ය දේවලුත් අනවශ්‍ය ආහාරත් අපි රැගෙන යනවා. ඒ නිසා මේ පරිසරයේ අපිට විඳින්න තියෙන අවස්ථාව අඩුයි කියලා. මෙන්න මේකට මොකද්ද කසුන් පිළියම?
එතනම අපේ මං හිතන්නේ සංස්කෘතියත් එක්ක අපි පෙළඹිලා තිනවා සෑහෙන්න මේ, ඒ කියන්නේ ගොඩක් කෑම වලට මුල් තැනක් දෙන්නේ. ඉතින් අපි තේරුම් ගත යුතු දෙයක් තමයි අපි ඉතින් පරිසරය විඳින්න නම් යන්නේ, පරිසරයේ තියෙන දේ විඳින්න නම් යන්නේ, අපි ඒ දේ තමයි මූලිකත්වය දෙන්න ඕනේ කෑමටත් වඩා කියන එක. ඉතින් එහෙම ගත්තාම තියෙන හැම දෙයක්ම රැගෙන යනවට වඩා අපි කළ යුත්තේ ටිකක් ප්‍රායෝගිකව කල්පනා කරලා බලලා අපිට අඩුවෙන් අඩු බරක් රැගෙන ගෙනihin නමුත් අපිට ශක්තිය ලබා දෙන ආහාරය කියන්නේ ඇත්තටම ගත්තොත් පළතුරු වගේ දේවල් කෙසෙල් ඇපල් වගේ දේවල් ඒ වගේම දැන් ඔය අමුවෙන් ආහාරයට ගත හැකි එළවලු තියෙනවා ඉතින් ඔය මේ පිපිඤ්ඤා වගේ දේවල් ඒ වගේ දේවල් ගැන තමයි අපි ඇත්තටම ඒවට තමයි මූලිකත්වය දෙන්න ඕනේ මොකද අපිට අනිත් ඔය විශේෂයෙන් කිරි චීස් වගේ දේවල් අපි හැමෝම දන්නවා ශීතකරණයෙන් පිට තිබ්බහම ඒවා ඉක්මනින් භාවිතයට නුසුදුසු වෙන්න පුළුවන්. ඉතින් එහෙම ආහාර රැගෙන යනවට වඩා පළතුරු ඒ වගේ වියලි ආහාර රැගෙන යන එක තමයි අපි ඒකට තමයි මූලිකත්වය දෙන්න ඕනේ.
අපි ගමනක් බිමනක් යද්දී අපි කැම්පින් යද්දී අපි විනෝද චාරිකාවක් යද්දී අනිත් හැමදේම වගේම අපි කාලගුණය පිළිබඳව තව දහන යොමු කරන්නට ඕනේ. අද විනිවිද සමාජ කතිකාවෙන් අපි දැනගන්නට කැමති පරිසරවේදී කසුන් ඒකනායකගෙන් මේ කැම්පින් යද්දී එහෙමත් නැත්නම් විනෝද චාරිකාවක් යද්දී කාලගුණය පිළිබඳව අවධානය යොමු කිරීමේ වැදගත්කම මොකක්ද කියලා.
ඔව් ඇත්තටම ලැබුගිනි කියන්නේ ඉතින් ඕස්ට්‍රේලියාවේ ඉතාමත් සුලබ දෙයක්. ඒ කියන්නේ ඔය පරිසරික අතින් ගත්තොත් ගින්දර කියන්නේ ඕස්ට්‍රේලියාවේ පරිසරයට ඉතාමත් අත්‍යවශ්‍ය දෙයක්. ඒක ඇත්තටම ගොඩක් කතා කරන්න පුළුවන් මාතෘකාවක්. නමුත් අපි ඒක ගැන දැන් කතා නොකරමු. නමුත් අපි මිනිසුන් වශයෙන් ගත්තාම ඉතින් ලැබුගිනි වලින් ආරක්ෂා වෙන්න ඕනේ. ඉතින් අපි ඔය ප්‍රාදේශීය ප්‍රදේශවලට යද්දී අපි ලැබුගිනි පැතිරෙන වෙලාවල් සහ ඒ මොන මොන ප්‍රදේශවලද පැතිරෙන්නේ කියලා දැනගෙන සිටීම ඉතාමත් වැදගත්. විශේෂයෙන්ම අපි ගමන ආරම්භ කිරීමට ප්‍රථමයෙන්ම ඒ දේ හොයලා බලලා යන්න පුළුවන් නම් ඉතාමත්ම හොඳයි. ඉතින් මෙහි ඕස්ට්‍රේලියාවේ සෑහෙන වෙබ් අඩවි ගණනාවක්ම තියෙනවා. කන්ට්‍රි ෆයර් ඔතොරිටි එකේ සහ කන්ට්‍රි ෆයර් සර්විස් එකේ වෙබ් අඩවි. ඒ වගේම ඒගොල්ලොන්ගේ දැන් අපේ ස්මාර්ට් ෆෝන්ස් වලට ඇප්ස් පිට මේ පාවිච්චි කරන් අපිට තොරතුරු ලබා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම ඒ ලැවුගින්නක් පැතිරෙන බව ඒ කියන්නේ හැඟුණොත් ඒ කියන්නේ ගමනක් යන අතරමඟ මොකද අපිට හරියටම කියන්න බෑනේ කොයි වෙලේ කොහොම මේ ඒ නෑ ආපදා එනවද කියලා. ඉතින් එහෙම පැතිරෙන බවක් හැඟුණොත් ඉක්මනින්ම ඒ ප්‍රදේශයෙන් ඉවත් වෙන එක තමයි කරන්න පුළුවන් පළවෙනි දේ. ඉන්පසු ඒ අදාළ අයට
වතුරත් එක්ක සෙල්ලම් කරන්න අපි බීච් එකට යනවා, මුහුදු වෙරළට යනවා, ඒ වගේම ගංගා ඇලදුලාශ්‍රිතව ගිහිල්ලා අපි නාන්න කරන්න, බෝට්ටු පදින්න, උරු පදින්න, මාළු බාන්න, මේ කියන කාරණාවලට අපි කැමති. නමුත් අපි දැන් විශේෂයෙන්ම වෙරළ තීරය ගැන කතා බහ කරද්දි, මුහුද ගැන කතා බහ කරද්දි ගත්තොත් එහෙම ඔස්ට්‍රේලියාවේ තියෙනවා සාමාන්‍යයෙන් වෙරළ තීර 11,000ක් විතර. මේ වෙරළ තීර 11,000න් මුර සංචාරයේ දෙන එහෙම නැත්නම් වෙර ආරක්ෂක මුර සංචාරයේ දෙන්නේ මේ වෙරළ තීර 11,000න් 4% විතර පමණයි කියලා තමයි වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම ගත්තොත් එහෙම පහුගිය දශකයේ ඇතුළත මේ වෙරළ තීරවල දියේ ගිලි මරුමුවට පත් වෙලා තියෙනවා දහසකට අධික සංඛ්‍යාවක්. ඒ නිසා පරිස්සම් වෙන්නට කියලා හැම වෙලේම ඔබව දැනුවත් කරන විශේෂම ග්‍රීෂ්ම ඍතුවේදී චැන්ටල් 5 කියන්නේ වෙරළ ආරක්ෂක නිලධාරියෙක්. ඔහු කියනවා ඔබ පිහිනන්න දන්නේ නැත්නම් අනිවාර්යෙන්ම මුර සංචාරය නොකරන එහෙම නැත්නම් වෙරළ ආරක්ෂක නිලධාරීන් නැති වෙරළ තීරවලට යන්නට එපා. විශේෂයෙන්ම වෙරළ ආරක්ෂක නිලධාරීන් ඉන්න වෙරළ තීරවලට ගිහිල්ලා සන්තෝෂ වෙන්න කියලා අපි බලමු චැන්ටන් 5 වැඩිදුරටත් මොනවද කියන්නේ කියලා.
The main things when going down to the beach is finding the flags and swimming between them, but as well also swimming during patrol times. So that's a big indicator where we want to swim when there's a life-saving or a lifeguard service down there, and only actually swim at patrol beaches. You're guaranteed to stay nice and safe, and if you have any troubles or you do get stung by jellyfish, you can come up and see the lifeguards or the lifeguards, and they'll help you when you do go down there.
ඔබ දන්නවා මුහුදාශ්‍රිත ඕස්ට්‍රේලියාවේ තවත් බහුලව සිදුවන අනතුරක් තමයි මේ මිනි මොරුන්ගේ ප්‍රහාරය. එහෙම නැත්නම් මිනි මොරුන්ගේ පහර දීම. මේ නිසා පුද්ගලයන් අධික ප්‍රමාණයක් මරුමුවට පත් වෙනවා. නමුත් මේ මිනි මොරුන්ගේ ප්‍රහාරවලට වඩා රිප් කරන්ට් එකට අහු වෙලා ගොඩක් දෙනෙක් ජීවිතක්ෂිරපත් වෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. පහුගිය අවුරුද්ද ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් 21 දෙනෙක් ජීවිතක්ෂිරපත් වෙලා තියෙනවා මේ රිප් කරන්ට් එකට අහු වෙලා. මේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ භූවිද්‍යා පාසලේ ආචාර්ය ජැක් මැකරෝල් කියන්නේ අනිවාර්යෙන්ම මේ රිප් කරන්ට් එක පිළිබඳව දැනුවත් වෙලා වතුරට බහින්න කියලා. මොකද එහෙම නැති වුණොත් එහෙම ලොකු අනතුරක් සිද්ධ වෙන්නේ.
Looking for a rip current, standing up high, looking for the dark areas where there's no wave breaking. They're narrow, fast-flowing offshore flows from the shoreline towards our offshore where the waves are breaking. And most commonly, the reason we find rip currents is in channels between shallow bars. So you get more wet water coming onshore over the bars as waves break. And very simply, what's happening, that water gets pushed onshore and it runs back out through the deep rip channel.
මේ රිප් කරන්ට් එක මගහරවලා මේ අවධානම අඩු කරගන්නට තවත් සරල ක්‍රමයක් මතු කරනවා ආචාර්ය ජැක් මැකරෝල්. ඒ තමයි මේ රිප් කරන්ට් එක තියෙන ප්‍රදේශය මගහැරලා වෙරාරක්ෂක නිලධාරීන් මුර සංචාරයේ යෙදෙන ප්‍රදේශය පමණක් ඔබගේ පිහිනුම් කටයුතු වලට යොදා ගන්න කියලා ඔහු කියනවා.
Look for a place to swim where the waves are going to be as small as possible because the waves are the things that force the rip currents. So the bigger the waves, the stronger the rips. And it's just more dangerous to swim anyway in larger waves. If you get into trouble, if you notice that you're being taken offshore and you realize that you're caught in a rip, is to simply put your hand up, stay afloat, get somebody's attention, and try to remain calm until you're rescued.
දැන් ඔබ හිතනවා ඇති මේ මුහුදාශ්‍රිතව පමණයි මේ දියගිලි මරුමුවට පත්වීමේ අවධානම තියෙන්නේ කියලා. නෑ, එහෙම එකක් නෑ. ඔස්ට්‍රේලියාවේ තියෙන ගංගා ඇලදොලාශ්‍රිතවත් මේ කියන අවධානම ඒ විදිහටම පවතිනවා. විශේෂයෙන්ම වාර්තා වෙන ආකාරයට සංක්‍රමණිකයන් තමයි ඔස්ට්‍රේලියාව තුළ මිරිදිය, එහෙම නැත්නම් ගංගා ඇලදොලාශ්‍රිතව වැඩිපුරම දියගිලි මරුමුවට පත්වන පිරිස බවට පත් වෙලා තියෙන්නේ. ගංගා ඇලදොලවල වතුර මුහුදට වඩා නිසල බවක් ගත්තට අවධානමේ නිසල බවක් නැහැ කියලා තමයි රාජකීය ජීවිත ආරක්ෂක සමාජයේ ක්‍රෙග් රොබර්ට්ස් පවසන්නේ.
It's often the calm still waters above the river that look like it's safe, but it's usually underneath the water. Snags, trees, branches, things like that underwater, as well as your rip currents, which are often quite dangerous and are causing accidents and people to drown.
එසේනම් 2016 වසරේ අවසාන විනිවිද සමාජ කතිකාවෙන් සමුගෙන යනටයි අපි සූදානම් වන්නේ. අපි අද කතා බහ කරේ ග්‍රීෂ්ම ඍතුවේදී ඔබ ආහාර පාන වලින් ප්‍රවේශම් වන්නට ඕනේ මොන ආකාරයෙන්ද කියලා, ඒ වගේම ගමන් බිමන් යද්දී අපි මොන වගේ සැලසුමක්ද තියෙන්නට ඕනේ සහ ප්‍රවේශම් වන්නට ඕනේ මොන ආකාරයෙන්ද මේ ග්‍රීෂ්ම ඍතුවේදී, ඒ වගේම අපි සෞඛ්‍ය සම්පන්නව සිටින්නේ කොහොමද කියන කාරණාව සහ වතුරාශ්‍රිතව විශේෂයෙන්ම මුහුදු වෙරළවල් ඒ වගේම ගංගා ඇලදොලාශ්‍රිතව වතුරත් එක්ක ගනුදෙනු කිරීමේදී අපි කොහොමද ප්‍රවේශම් වෙන්න ඕන කියන කාරණා පිළිබඳව තමයි අද දවසේදී අපි විනිවිද තුලින් කතා බහ කරේ. මේ කතා බහට අපිත් එක්ක එකතු වුණා ඇඩිලෙඩ් නුවරින් පරිසර වේදී කසුන් ඒකනායක, ඒ වගේම මෙල්බන් නුවරින් ස්වභාවික කාය වර්ධන උපදේශක ගායන් පෙරේරා, ඒ වගේම කැන්බරා නුවරින් පෝෂණ වේදිනී දිලංකා ගුණතිලක. අපි මේ උදවියටත් සූතිවන්ත වෙමින් විනිවිද සමාජ කතිකාවතින් සමුගෙන යනවා 2016 වසරේ. අපි නැවත හමුවෙමු 2017 වසරේ අලුත් අවුරුද්දේ ජනවාරි මාසයේ අවසාන අගහරුවාදා විනිවිද තුලින්.